හෙන අත් සුපුරදු විදිහට සතිය ක්‍රීඩා විග්‍රහය ගෙනනට තමයි බලාපොත්තුවෙන් SBS සිංහල වැඩසටහනෙන් ගෙවී යන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිත්ති මොනවද කියලා අදත් අපි සොයා බලන්නටයි සූදානම් වන්නේ. මගෙත් සමඟ අදත් සුපුරදු විදිහට ඉන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයිබෝන් සුබ දෑසනක් රංගන.
ආයිබෝන් මතුර.
අද දවසේදී අපි මුලින්ම කතා බහ කරමු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ දවසේදී ආරම්භ වෙච්ච තුන්වෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය පිළිබඳව. මොනවද ක්‍රිකට් තරඟයේ අලුත්ම විස්තර?
මතුර 1991 න් පසුව ශ්‍රී ලංකාව එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවමත් ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පරාජයට පත් වී නැහැ. මෙන්න මේ වාසනාවත් සමගින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයට පිවිසි ශ්‍රී ලංකාව ඊයේ දිනේදී කාසිය වාසිය පරාජයට පත් වුණා. ඒ අනුව එංගලන්ත නායකයා තීරණය කළා පළමුව පන්දුර පහර දෙන්නට. කෙසේ වෙතත් 2006 වසරෙන් පසුව ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම සහභාගී වූ තරඟ 21 න් තරඟ 12ක්ම ජයග්‍රහණය කරන්නටත් සමත් වී තිබෙනවා. ඒ අනුව ප්‍රථම ඉනිමේදී එංගලන්තය ඒ වාසියත් සමගින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉතාමත්ම හොඳ අභියෝගයක් ලබා දුන්නා. දිනේ නිමාවට පත් වන විට එංගලන්තය ලකුණු 279ක් ලබා සිටියා. කඩුලු 6ක් විඳ වැටී තිබුණා. ඒ අතරතුර ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සාර්ථක වූ ජොනි බේස්ටෝ ලකුණු 107ක් මෙම තරඟයේදී නොදැවි ලබා ගන්නට සමත් වුණා. මෙය ඔහුගේ තුන්වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ලෙසත් වාර්තා වනවා. පන්දු යැවීමේදී රංගන හේරත්, ඒ වගේම නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් කඩුලු දෙක බැගින් බිඳ හෙලීමටත් සමත් වුණා. මෙම තරඟයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි කුමාර සංගකාර තමයි මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආරම්භ වීමට විනාඩි 5කට පෙර සාම්ප්‍රදායක් ලෙස සිදු කරන මේ සීලුව නාද කිරීමේ කාර්ය සිදු කිරීමේ භාග්‍ය මෙවර උදා කරගත්තේ. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු මෙම භාග්‍ය උදා කරගත් හත්වන අවස්ථාව ලෙසත් මේ වාර්තා පොත් අතරට එක්වනවා.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සතිය ක්‍රීඩා විග්‍රහයෙන් බටහිරින්ද කොදෙව්ව දූපත්වල පැවැත්වෙන ඔස්ට්‍රේලියාව බටහිරින්ද කොදෙව් සහ දකුණු අප්‍රිකාව සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව. මේක මම හිතන්නේ බටහිරින්ද කොදෙව් ඉතිහාසයේ රංගන ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. මොකද ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි විදුලි ආලෝකය මැද්දේ මෙවන් වූ සෑම තරඟයක්ම ක්‍රීඩා කරන ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන්නේ. අපි ඒ ගැන දැන් කතා බහ කරමු.
කොදෙව් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුද රැසකින් සුව තමයි මේ ආකාරයෙන් ඔවුන් තරඟාවලියක් සංවිධානය කරන්නේ. කෙසේ වෙතත් මෙහිදී ඔවුන් පළමු තරඟයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණා. ඔස්ට්‍රේලියාව සමත් වුණා කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 116ක් පමණයි පන්දු වාර 32යි පන්දු 3ක් තුල. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සමත් වුණා පන්දු වාර 25යි පන්දු 4ක් තුල. කඩුලු 4ක් පමණක් දැවි එම ඉලක්කය පසු කර යන්නට. කෙසේ වෙතත් ප්‍රබල දකුණු අප්‍රිකාව හමුවේ ඊළඟ තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් වුණා. එහිදී ලකුණු 47ක දැවැන්ත ජයක් හිමි කර ගන්නට දකුණු අප්‍රිකානුවන් සමත් වුණා. ඔවුන් ලබා ගත්තේ පළමුව පන්දුවට පහර දී ලකුණු 189ක් පමණයි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානුවන් පන්දු වාර 34යි පන්දු 2ක් තුල සියලන් දැවි ලබා ගත්තේ ලකුණු 142ක් පමණයි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ඊළඟ තරගය හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියට තරඟ 9ක් අන්තර්ගතයි. අවසන් මහා තරගය එළඹෙන 26 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
අපි කතා බහ කරා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය පිළිබඳව. ඉන් අනතුරුව ආරම්භෙනවා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය. මේ සඳහා අපිට දැනගන්නට ලැබුණු ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න වෙනමම කණ්ඩායමක් සූදානම් කරනවා කියලා ආරංචියක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා බහ කරමු.
ඔව් මදුර, විශේෂයෙන්ම කියන්නට ඕනේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රිකට්කින් 5 දිනක ඉදිරි දින කිහිපය තුළ එංගලන්තයේ බලා පිටත්ව යාමට නියමිතයි. ධනුෂ්ක ගුණතිලක, ෆර්විස් මහරූප්, සීකුගේ ප්‍රසන්න, සුරාජ් රන්දේව් සමගින් උපුල් තරංගයි මේ ආකාරයෙන් එංගලන්තයේ බලා පිටත් වෙයාමට නියමිතව තිබෙන්නේ. ඔවුන්ට එංගලන්තයේ සහ අයර්ලන්තයේ වීසා හිමි වූ වහාම ඔවුන් එම තරඟාවලියට එක්වීමට නියමිතව තිබෙනවා. මක් නිසාද යත් අප දන්නවා. කුසල් ජනිත් පෙරේරාට දින 10කට වඩා වැඩි කාලයක් ගත වුණා අයර්ලන්ත සහ එංගලන්ත වීසා හිමි කර ගන්නට. මේ නිසාවෙන් මේ ක්‍රීඩකීන්ට ඉතාමත්ම ඉක්මනින් වීසා හිමිවනු ඇති බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන්නේ. ඔවුන් එක්වීමට නියමිතයි දැනට එංගලන්තයේ සිටින්නා වූ කණ්ඩායම සමගින්. එම කණ්ඩායමේ සිටින්නා වූ විශේෂඥ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකින් මෙම තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම නම් කිරීමේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ෆර්විස් මහරූෆ්
2012 වසරේ මාර්තු මාසෙන් පසුව තමයි පළමුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙන්නේ. වයස අවුරුදු 31යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරඟ 104කට සහභාගී වී කඩුලු 133ක් බිඳ හෙලීමට ඔහු සමත් වී තිබෙනවා. ඒ වගේම උපුල් තරඟත් වයස අවුරුදු 31ක් වනවා කලක් ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැහැ. එක් දින තරඟ 180කට සහභාගී වී ලකුණු 5407ක් ලබාගත් අත්දැකීම් බහුල ආරම්භක පීතිකරුවෙකු වශයෙන් ඔහුව සලකන්නට පුළුවන්. ඒ අනුව බොහෝ විට TM ඩිල්ෂාන් මෙම තරඟාවලියට සහභාගී නොවන නිසාවෙන් උපුල් තරංග සමගින් කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම අලුත් නම් කිරීමත් සමග මෙතෙක් ශ්‍රී ලංකාවේ මැදපෙළ ශක්තිමත් කළ මදවේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ තිසර පෙරේරාගේ ස්ථානය අහිමි වනවා. එම ස්ථානය පර්විස් මහරෝෂ්ට හිමි වී තිබෙන බව තමයි දැනගන්නට තිබෙන්නේ. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක් දින ජාත්‍යන්තර තරඟ දෙකක් පැවැත්වෙනවා. ඒ එළඹෙන 16 වෙනිදා සහ 18 වෙනිදායි. ඉන් අනතුරුව එංගලන්තය සමග පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක් දින ජාත්‍යන්තර තරඟාවලිය ආරම්භ වීමටත් නියමිතයි. මේ සඳහා තමයි මේ නවක ක්‍රීඩකින් පස්දෙනා ඉදිරියේදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙන්නේ.
හොඳයි, අපි තවත් ක්‍රිකට් ප්‍රවෘත්තිය පිළිබඳව තමයි දැන් කතා බහ කරන්නේ. මේ සේරම ප්‍රවෘත්ති අද අපිට ලැබෙන්නේ විශේෂයෙන්ම එංගලන්තයේ දිසාවෙන් රංගන කුමාර් සංගක්කාර කියන්නේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු දැනටමත් තාමත් ක්‍රිකට් ලෝකේ කතා බහ වෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කළා තියෙනවා, විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් සහ ලංකාවේ දැනට පවතිනා වූ ක්‍රිකට් සමාජ පිළිබඳව. මොකද ඔහු දැනට මේ වන විට එංගලන්තයේ ක්‍රීඩා කරමින් පසු වෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් දැනගන්න කැමති, මොන වගේ කතාද විශේෂයෙන්ම පිටවුනේ මේ කාරණා සම්බන්ධයෙන්?
ඔව් මදුර, කියන්නට ඕනේ කුමාර් සංගක්කාර එංගලන්ත පුවත්පත්ක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් තමයි මේ අදහස් පළ කර තිබෙන්නේ. ඔහු සඳහන් කරන ආකාරයට ඉතාමත්ම ඉක්මනින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ පළමු ස්ථාන තුන ඇතුළට එක්වීමට අවශ්‍ය නම් ඔහු පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ මට්ටමේ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ පැහැදිලි වෙනස්කම් කිහිපයක් සිදු කළ යුතුයි. ඔහුගේ පළමු යෝජනාව බවට පත් වී තිබෙන්නේ මේ ක්‍රීඩා සංගම් සංඛ්‍යාව අඩු කළ යුතුයි. මේ නිසාවෙන් පවත්නා වූ ක්‍රීඩාශීලීත්වයේ ඇති අඩු තත්ත්වය, ඉතාමත්ම අඩු ක්‍රීඩාශීලීත්වයක් තමයි මේ වන විට අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය තුළ ශ්‍රී ලංකාවේ පවතින්නේ. මදුර, එය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මීට වසර 15කට පමණ පෙර අතීතය සමග සංසන්දනය කර බලන විට ඉතාමත්ම ඇල්මැරුණු තරඟාවලි කිහිපයක් තමයි ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක වන්නේ. මේ නිසාවෙන් ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ප්‍රබල ක්‍රීඩකින් දායාද කිරීමට මේ තරඟාවලි අසමත් වන නිසාවෙන් ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කළ යුතු බවයි කුමාර් සංගක්කාරගේ මතය බවට පත් වී තිබෙන්නේ. ඔහු තවත් කාරණාවක් සඳහන් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පත් කරන විට ඡන්ද විමසීමක් සිදු කරනවා. මේ ඡන්ද විමසීම සඳහා ඡන්ද හිමියන් බවට පත්වන්නේ මේ ක්‍රීඩා සමාජවල නිලධාරීන්. මේ නිසාවෙන් ඔවුන් උත්සුක වන්නේ නැහැ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කරන්නට. නමුත් මෙය පසෙ කළා ඡන්ද පිළිබඳව කල්පනා නොකොට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පිළිබඳව කල්පනා කොට ඉතාමත්ම ඉක්මනින් අද හෙටම මේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කළ යුතු බව තමයි කුමාර් සංගක්කාරගේ මතය බවට පත් වී තිබෙන්නේ. ඔහු සඳහන් කරන ආකාරයට ඉතාමත්ම හොඳ සාධක කිහිපයක් ඔහු ඉදිරිපත් කර තිබෙනවා ඔහුගේ තර්කයේ ගොඩනගන්නට. ඔහු සඳහන් කරන ආකාරයට වර්තමානයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන ලාබාල ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මේ දක්වා කිසිදු අන්තර් සමාජ පළමු පෙළ තරඟයකට සහභාගී වී නැහැ. ඔහු කෙලින්ම පාසලෙන් ජාතික කණ්ඩායමට දායාද වූ ක්‍රීඩකයෙක්. මේ නිසාවෙන් තමයි ඔහු පිළිබඳව තේරීම් කමිටුවේ අවධානයට ලක්ුණේ කියලා තමයි සංගක්කාර පවසන්නේ. නැතිනම් අන්තර් සමාජ මට්ටමේ පිතිකරුවෙකු ලෙස යම් ආකාරයක තමගේ සාමාන්‍ය 50ට වැඩි ආකාරයෙන් පවත්වාගෙන ගියත් ඔහුට ජාතික කණ්ඩායමට පිවිසීමේ හැකියාවක් නැති බව තමයි කුමාර් සංගක්කාර පවසන්නේ. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ ඉතාමත්ම අඩු තරඟකාරීත්වයක් මේ ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ මට්ටමේ පැවතීමයි.
බ්‍රෙන්ඩන් මැකලම් කියන නවසිලන්තය නියෝජනය කරපු ඉතාම සුපිරිය වගේම මහත්මා ක්‍රීඩකයෙක්. ඔහුට අවස්ථාව ලැබෙනවා ලෝක ප්‍රකට කවුඩ්රි ලෙක්චර්ක එහෙමත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ රන්දෙවල ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් මේ ලෙක්චර්කට එහෙමත්නම් මේ දේශනයට සහභාගි වෙනවා. ලංකාවේ කුමාර් සංගක්කාර 2011 ඔබට මතක ඇති සහභාගි වුණා. බ්‍රෙන්ඩන් මැකලම් මෙවර 2016 වසරේ කවුඩ්රි ලෙක්චර්කේදී කියනවා සංගක්කාර සහ මුරලි ගැන. අපි ඒ ගැනත් ඔබෙන් දැනගන්නට කැමති රංගන.
ඔව් මදුර, විශේෂයෙන්ම බ්‍රෙන්ඩන් මැකලම් පිළිබඳව ජාත්‍යන්තරයේ පවතිනා වූ මතය වූයේ ඔහු ඉතාමත්ම ඉහළ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳව ඉතාමත්ම ඉහළ දැක්මක් සහ දැනීමක් ඇති මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ඉහළින්ම වැජමුණු නවසීලන්ත ක්‍රීඩකයෙකු ලෙසයි. කෙසේ වෙතත් ඔහුගේ මහත්මා ගුණය නිසාම වන්නට ඕනේ මදුර ඔහු මේ ආකාරයෙන් ප්‍රකාශයක් කළේත්. ඔහු මේ කවුද්‍රි දේශනයේ අතරතුර ඔහුගේ එම දේශනයේ සවන් දීම සඳහා කුමාර් සංගක්කාරත් පැමිණ සිටියා. ඔහු කුමාර් සංගක්කාරගේ සමාව ඉල්ලා සිටියා ප්‍රසිද්ධියේ. මීට හේතු සාධක වුණේ 2006 වසරේ නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් හිදී පැවැත්වුණු ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගයක් අතරතුර ශ්‍රී ලංකාවේ දැවී යාමක් සම්බන්ධයෙන් ඔහු සිදු කළ නැතිනම් බ්‍රෙන්ඩන් මැකලම් සිදු කළ ක්‍රියාවක් ඔහු ඊට සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීම තමයි මෙම දේශනයේ අතරතුර සිදු වූයේ. විශේෂයෙන්ම එම තරගයෙන් නවසීලන්තයේ ජයග්‍රහණය කළා, ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. එහිදී කුමාර් සංගක්කාර ශතකයක් වාර්තා කළා. ඔහු ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව අනෙක් අන්තයේ රැඳී සිටි මුත්තයියා මුරලිදරන් අවසාන කඩුල්ල ලෙස රැඳී සිටි මුත්තයියා මුරලිදරන් එම ලකුණ සම්පූර්ණ කිරීමෙන් පසුව කුමාර් සංගක්කාරට සුබ පැතීම සඳහා සීමා ඉරෙන් පිටතට පැමිණ තිබෙනවා. එහිදී පන්දු අතේ තිබුණු බ්‍රෙන්ඩන් මැකලම් කඩුල්ල දවාගෙන මුරලි දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් නීති රීති වලට අනුකූලව නම් ඒ දැවී යාමක් වුවත් ක්‍රීඩාවේ ජීවගුණයට සහ මහත්වරුන්ගේ ක්‍රීඩාවට අනුකූලව නම් එම ඉල්ලීම එතරම්ම සාධාරණ නොවන බවයි ජාත්‍යන්තර විස්තර විචාරකින් පවා එහිදී සඳහන් කර සිටියේ. කෙසේ වෙතත් මුරලි දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩාවේ නීති රීති වලට අනුකූලව විනිසුරුවන් නම් කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම එතනින් අවසන් වුණා. කෙසේ වෙතත් වසර 10කට පසුවත් මේ සිදුවීම මැකලම්ගේ සිටේ රැව් දුන්නාට සැකයක් නැහැ. ඔහු මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටි මහත්මයෙකු නිසාවෙන් ඔහු මේ සම්බන්ධයෙන් සමාවගෙන වසර 10කට පසුව ඉතාමත්ම සැනසීමට පත් වූ බව තමයි වාර්තා වන්නේ. ඔහු කුමාර් සංගක්කාර ඉදිරියේදීම මේ ආකාරයෙන් සමාව ගැනීමත් ඔහු මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයෙකු ලෙස අපට සැලකීමට හැකියාව තිබෙනවා.
හොඳයි, අපි දැන් යන්නට බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් ටෙනිස් ක්‍රීඩා පිටියට. විශේෂයෙන්ම මේ දවස්වල ටෙනිස් ක්ෂේත්‍රයේ විශාල කතාබහකට ලක් වෙන ක්‍රීඩිකාවක් සිටිනවා. ඒ තමයි ලෝකයේ සුපිරිතම සුරූපී ටෙනිස් ක්‍රීඩිකාවක් වන රුසියානු ජාතික මාරියා ෂරපෝවා. මාරියා ෂරපෝවාට වසර 2ක තරඟ තහනමක් පනවන්නට ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම තහනම් උත්තේජක චෝදනාවක් සම්බන්ධයෙන් 2016 වසරේ, ඒ කියන්නේ මේ වසරේ ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියන් විවෘත ටෙනිස් තරගාවලියේදී ඇය ලබාගත් තහනම් ජිකයක් සම්බන්ධයෙන් තමයි මේ කතාබහ මතුවලා තියෙන්නේ. විශේෂයෙන්ම ඇගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම තහනම් උත්තේජකය සොයාගන්නට හැකියාවක් ලැබී තිබෙනවා. කෙසේ වෙතත් මේ චෝදනාවට මාරියා ෂරපෝවා පිළිතුරු දෙමින් කියන්නේ 2006 වසරේ සිට තමන්ගේ හෘදයේ තිබෙන රෝගයකට තමන්ගේ පවුලේ වෛද්‍යවරයා නියම කළ ඖෂධයක් තමන් දිගින් දිගටම පාවිච්චි කරා. එම ඖෂධය තමයි මේ විදිහට තහනම් උත්තේජක විදිහට ඔවුන් අනාවරණය කරගෙන තියෙන්නේ. කෙසේ වෙතත් මෙම ඖෂධය තහනම් උත්තේජකයක් විදිහට සටහන් කරලා තියෙන නැත්නම් නීතිගත කරලා තින්නේ මේ අවුරුද්ද ජනවාරි පළමු වෙනිදා ඉඳලා. කාරණා එසේ වෙද්දී මාරියා ෂරපෝවා සහ ඇගේ කලමනාකාරීත්වය මෙම චෝදනාවට සහ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව තමයි වාර්තා වන්නේ. 1987 අප්‍රේල් මාසේ 19 වෙනිදා තමයි ෂරපෝවා උපත ලබන්නේ. තාමත් 29 වෙනි වියේ තමයි ඇය පසුවන්නේ. අපි ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව කතා බහ කරන විට මේ ටෙනිස් තරගාවලිය වලින් ලෝක ප්‍රකට ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පෙළේ තරඟ හතරක් අපිට හැමදාම අහන්නට ලැබෙනවා. විශේෂම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව කතා බහ කරද්දී එකක් තමයි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය, අනිත් එක තමයි ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය, අනිත් එක තමයි විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලිය සහ අමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය. මේ සිව්වනක් ටෙනිස් ශූරතාවලි ජයග්‍රහණය කිරීමට මාරියා ෂරපෝවා සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2008 වසරේ ඇය ජයග්‍රහණය කරන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය, ඒ වගේම 2012 සහ 2014 වසරේ වසර දෙකේදීම ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ ටෙනිස් ශූරතාව හිමිකර ගැනීමට ෂරපෝවා සමත් වෙනවා. 2004 වසරේ විම්බල්ඩන් ශූරතාව හිමිකර ගන්න ඇය 2006 වසරේදී අමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය හිමිකර ගන්නවා. ලෝකයේ විශිෂ්ට ටෙනිස් ක්‍රීඩිකාවන් 10 දෙනා අතරින් මුල්තැනක් ගන්න මාරියා ෂරපෝවා පස් වතාවක් අංක 1 ස්ථානයේ හිමිකර ගැනීමට සමත් වුණා. ඇය මුලින්ම අංක 1 බවට පත්වන්නේ 2005 වසරේදී. විශේෂම 2004 වසරේ තමයි ඇය ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රයට ක්‍රීඩිකාවක් වශයෙන් නිල වශයෙන් පැමිණෙන්නේ. ඇත්තටම ටෙනිස් ක්‍රීඩිකාවක් විදිහට විතරක් නෙමෙයි මාරියා ෂරපෝවා ජනප්‍රිය වන්නේ සුරූපී නිරූපිකාවක් විදිහටත්. කෙසේ වෙතත් මේ අභියාචනයත් එක්ක මාරියා ෂරපෝවාට එරෙහිව ලබා දුන්න මේ තහනම් උත්තේජක චෝදනාව සහ ඒ තීන්දුව කෙසේ වෙනස් වේවිද කියලා මුළු ක්‍රීඩා ලෝකයේම බලාපොරොත්තුෙන් ඉන්නවා. හොඳයි, ඒ සමගින්ම අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය සමාප්ත කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලබන සිකුරාදා නැවතත් SBS සිංහල වැඩසටහනින් අපි සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. රංගන, ඔබට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර.